ගරු නරින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා විනාඩි 14ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසන රොඩ නියෝජකාරක සභා සභාපතිතුමියනි, මගේ කතාව ආරම්භයේදීම විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා විසින් උදෑසන මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරක් ලබා දෙමින්ම මම කතාව ආරම්භ කරනවා. එතුමා කිව්වා ලංකාදීප පුවත්පත උපුටා දක්වමින් බාල බෙහෙත් 500ක් රට පුරා රෝහල්වල කියලා. මම ඇහුවාම කවුද එහෙම කියලා තියෙන්නේ කියලා, ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කටයුතු කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කිව්වා කියලා තමයි එතුමා මේ සභාවට කිව්වේ. මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපේම අංශයෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඇඳෙව්වා. ඒ වාර්තාව මම සභාගත කරනවා. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය අපි බාර අරගෙන මට කලින් හරිණි අමරසූරිය ගරු අගමැතිතුමියේ අමාත්‍යාංශය කටයුතු කරා පොඩි කාලයක්, මාස දෙකමාරක් කාලයක් මම හිට සද්දයක් විතර වෙන්නේ. ඒතොර මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපේම අංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ඒ ආයතනවල බරපතල ප්‍රශ්න තිබුණා කියන එක අපි දන්නවා. හැබැයි මේ බාල බෙහෙත් 500ක් රට පුරා රෝහල්වල කියන පුවත සත්‍ය විකෘති කරලා පළ කරපු තම සාවද්‍ය පුවතක් හැටර මම කියන්න කැමතියි. මේ පදනම් විරහිතයි. රජයේ රෝහල්වලට ලබා දෙන්නේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කරන ලද ඖෂධ පමණයි. අපි ඒ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් යන්නේ. යම් තැනක රෝහල්වල ඖෂධ හිඟයක් ඇති වුණොත් එයට පුළුවන් ප්‍රාදේශීය මිලදී ගැනීම සිදු කරන්න, ලෝකල් පර්චේසින් කරන්න පුළුවන්. ඒත් යම් ක්‍රමවේදයක් සහිතව ඒකට තිබෙනවා. එතන තාක්ෂණ ඇගයීම් කමිටුවක් ඒක ටෙන්ඩර් කළ යුතුයි. ඒ ආදී ක්‍රියාවලිය කරා තමයි එක්කෝ රජයේ ඔස්සල් වලින් එහෙම නැත්නම් නියෝජිත ආයතන වලින් මේ ඖෂධ ලබා ගත හැකි වන්නේ. එම නිසා මේ බාල බෙහෙත් ඒ ප්‍රාදේශීය රෝහල් වල හෝ වෙනත් රෝහල් වල තිබෙනවායි කියන පුවත අසත්‍යයි. එහෙම වාර්තාවක් MSD එකට හෝ NMR එකට ලැබිලා නැහැ. බාල බෙහෙත් කියලා කියන්න පුළුවන්කම ලැබෙන්නේ යම් රෝහලකින් එවැනි ඖෂධයක් පිළිබඳව පරීක්ෂා කරන්න ඒ අදාළ ආයතනට එවලා පරීක්ෂා කරලා එහි ගුණාත්මක තත්වය අඩුවක් තිබුණයි කියලා වාර්තා වුණාට පස්සේ. ඒ නිසා මේ ප්‍රවෘත්තියෙන් විය හැකි දේ තමයි ජනතාව තුළ දැන් මේකේ මොන ඖෂධ කියලා සඳහන් කළ නැති නිසා තමන් භාවිතා කරන ඖෂධ සම්බන්ධයෙන් යම් සැකයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මම හිතනවා මෙවැනි කරුණු හරිහැටි හදෑරීමකින් තොරව යම් වෙනත් අරමුණු සහිතව මෙවැනි දේ කියීම සුසු නැහැ කියලා යම් යම් ඖෂධවල හිඟයන් යම් යම් කාලෙ ඇතිවිය හැකි. ඒ ක්‍රියාවලිය අපි ඒක තමයි හරි. ඔබතුමා කිව්වේ කවුරු හරි කියපු දේ උපුටා දැක්වීම. ඒකයි මම කිව්වේ. ඔබතුමා ඉදිරිපත් කරාට වඩා ඔව් මම කිව්වනේ, මම ඇහුවනේ කවුද කිව්වේ කියලා. රයිට්. ඊළඟට දැන් මේ අපි ආණ්ඩුව ආරම්භ කරලා කටයුතු කරගෙන යනකොට ඔබතුමිය දන්නවා දැන් අපි රාජ්‍ය ආදායම එකතු කරගැනීම සඳහා විශාල මැදිහත්වීමක් කරමින් ඉන්නවා. ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා හැටියට ඒ සම්බන්ධයෙන් නිරන්තරව කටයුතු කරමින් ඉන්නවා. සර් දැන් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ රටේ ජනතාව මත්පැන් පානය කරනකොට ගෙවලා තියෙන මුදල. මේක මේ මත්පැන් නිෂ්පාදනය කරන සමාගම් වලින් අය කරගන්නා බද්දක් නෝවේ. ඒ කියන්නේ ඍජු බද්දක් නෝවේ. ආදායම් බද වලට අයිති එකක් නෙවෙයි. ජනතාව මත්පැන් පරිභෝජනයේදී මේ වෙන විට ගෙවලා තියෙන බද්දක් තියෙනවා. ඒ බද්ද නොගෙව ඉන්න සමාගම් තියෙනවා. මන්ද එකිනෙක කියන්නම් අපි මේ ගයි සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග මොකක්ද කියලා. එක සමාගමක් තමයි WMND සහ සමාගම. මෙවලට තියෙනවා සමාගම් තුනක්. එක සමාගමක් 2022 පෙර නොගෙව බදු තියෙනවා. එක සමාගමක් 2023 බදු ගෙවල නැහැ. එක සමාගමක් 2024 බදු ගෙවල නැහැ. නොගෙවපු බදුයි. ඔබ දන්නවා මේ WMND සමාගමේ අයිතිකරු තමයි ඇලෝසියස්. මේ නොගෙවපු බදුත් එක්ක හිඟ බදු සහ අධිභාරයත් එක්ක මේ අය රුපියල් මිලියන 5800කට ආසන් ප්‍රමාණයක්, බිලියන 5.8කට ආසන් ප්‍රමාණයක් ගෙවිය යුතුයි. මේ අය කරගන්න පසුගිය රජයන් කටයුතු කරේ නැහැ. මේ 2022 23 24 කියන අවුරුදු වල රජයට අය විය යුතු බදු. අපි මොකද කළා තියෙන්නේ මේ වෙනකොට ඒ හිඟ බදු මුදල් නොගෙවීම හේතුවෙන් ඒ සමාගම් වල බලපත් අත්හිටවලා තියෙන්නේ. සක් කිසිදු ආකාරයක ගනුදෙනු නැහැ, සමාවමක් නැහැ. බලපත් රවුසක ඇත්තටම පණතෙන් අපිට බලය තිබුණා නම් එහෙම මේ පණතෙන් බලය තියෙන්නේ ඇත්තටම බලපත්‍ර අත්හිරවන්න විතරයි. පනතෙන් බලය තිබුණා නම් මේක දේපල පවරගෙනය කරගන්න හරි එදේ සිද්ධ කරනවා. මොකද මේ රටේ ජනතාව විසින් මේ නේද මත්පැන් පානය කරනවට යොමු බද්දක් රජය දීලා නැහැ. ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් 2022 23 24 මේ අය බදු නොගෙවනකොට ඒ ගැන මේ පාර්ලිමේන්තුවේ ලොකු සංවාදයක් කතාබහක් ඇති වුණ නැති ඇයි කියලා. මොකද ඔබතුමීට මතක නම් එහෙම මේ ඇලෝසියස් ගෙන් මුදල් ගත්ත අය ගැන පුවත්පත් වාර්තා වුණා පහුගිය කාලේ. ඒ අයට දුරකථන ඇමතුම් ගත්තේ ඒවා එයාට WhatsApp messages යවපු SMS යවපු එහෙම CID වාර්තා සභාගත කරා මේකේ. ආ ඒ ඇලෝසියස් ගෙන් සල්ලි ගත්ත අය ඉන්නවා කීප දෙනෙක් මේ සභාවෙත් අපි ඉස්සරහා. ඒ නිසා මේ එක සමාගමක්. ඊළඟ එක තමයි වයඹ ඩිස්ට්‍රික්ට් පුද්ගලික සමාගම. මැකලම් බ්‍රූවරි පුද්ගලික සමාගම. මේ සමාගම් දෙකත් ගෙවි යුතු බදු තියෙනවා. හැබැයි මේ බදු අය කරගන්න යනකොට රජය විසින් මේ අය මේ හිඟ බදු සහ අධිභාර සම්බන්ධයෙන් සුරාබත් දෙපාර්තමේන්තුවේ රේහුව නඩු පවරලා තියෙනවා. එසයි නඩු කටයුතු දැන් දියත් වෙමින් පවතිනවා. ඊළඟට ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස් ලංකා පුද්ගලික සමාගම, කළුතර සමූපකාර සමිතිය, වයඹ හෝල්සේල් ස්ප්‍රීට් ස්ටොරේජ් කම්ප්ලෙක්සස් පුද්ගලික සමාගම කියන මේ සමාගම් තුනේ හිඟබදු තියෙනවා. මං කියන්නම් දැන් ඔය වයඹ ඩිස්ට්‍රික්ට් පුද්ගලික සමාගමේ තියෙනවා 2004-2005 කාලේ හිඟබදු. ඈත කාලේ වා තියෙන්නේ. මැකලම් බ්‍රූවරි පුද්ගලික සමාගමේ 2004 හිඟබදු. ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස් ලංකා පුද්ගලික සමාගමේ 2004-2005 කාලේ හිඟබදු. කළුතර සම්පකාර සමිති 2008 ඉඳන් 19 වෙනකන් හිඟබදු. වයඹ හෝල්සේල් ස්ප්‍රීට් ස්ටොරේජ් කම්ප්ලෙක්සස් පුද්ගලික සමාගමේ 2004 හිඟබදු. මෙන්න මේ මම අවසානයේ කියපු වයඹ හෝල්සේල් ස්ප්‍රීට් එකේ, කළුතර සම්පකාර සමිතියේ, ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් කියන සමාගමේ හිඟබදු අය කර ගැනීම සඳහා දැනට මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේකට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා මේ හිඟබදු උපරිම වශයෙන් අය කරගන්න නෛතික ක්‍රියාමාර්ග වලට අපි අවතීර්ණලා ඉන්නේ. ඒ නිසා මේ කටයුත්ත අපි කරනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි, දැන් මේ ඇතන පහුගිය කාලේ මොකද කළ තියෙන්නේ? එක පැත්තකින් බාර් ලයිසන් බෙදලා තියෙනවා. දැන් ඒවැය නම් එකිනෙක එළදරව් වෙනවා. අනිත් පැත්තෙන් ඒ බාර් වල විකුණපු අරක්කු වලට අයවිය යුතු බදු, ඒ බදු එකතු කරගන්නේ. ඒවා තමන්ගේ හිතවතුන් අතරේ නේද බෙදා හරින්න බෙදා හැරලා තියලා තියෙනවා. සමහර ඡන්දවලට මිටිපිටින් අරගෙන තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න නේද මං හිටියනම් හොඳයි, කළුතරසික නියෝජනය කරන එක මන්ත්‍රීවරේ ඔබතුමාලගේ පක්ෂේ අන්න කියලා තියෙනවා. ඇලෝසියස් ලගෙන් සල්ලි ගත්ත හැටි කොහොමද මලු පිටින් සිරිකොතෙන් සල්ලි ගෙනාවේ කියලා ඡන්දෙට එතුමා කියලා තියෙනවා. එයා දැන් මේ පාර්ලිමේන්තුවේ සජීව මන්ත්‍රී කෙනෙක්. එහෙම තියෙනවා මේගොල්ලත් එක්ක සම්බන්ධය. ඒ වගේම මම මේ වෙලාවේදී කියන්න කැමති විශේෂයෙන්ම මේ ඊයේ දවසේදී මේ කබීර් රෂීම් මන්ත්‍රීතුමා කිව්වා මේ වර්තමාන ජනාධිපති අනුර කුමාර සානායක අපේ සහෝදරයාගේ රට වෙන් කර තියෙන මුදලයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා වෙන් කර තියෙන මුදලයි එකයි. කොහොමද එහෙම වෙන්නේ නේද මේ වියදම් කප්පාදු කරා නම් එහෙම වෙන්න බෑනේ කියලා. ඕක උපුටා දක්වන්න කියලා කාවින් ජයවර්ධන අන්තිමට ඇත්තට මේකේ කියන්න ඕන කම තියෙන්නේ ගලේ පහරපු බලලට වෙච්ච වැඩේ කියලා. එහෙම වැඩක් වුණා මේ පාර්ලිමේන්තුවේ. ඒක දැක්ක 4:45 ඊයේ හවස. හරි. දැන් මේ බොහොම පැහැදිලිව තියෙනවා මේ වියදම් අඩු වෙලා තියෙන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මේ පරිපූර්ණ ඇස්තමේන්තුවෙන් ඊළඟ මාස 4ට අපි වෙන් කරගෙන තියෙන මුදල. අපිට වෙන් කළ තියෙන මුදල. හැබැයි මේකත් එලෙසම වියදම් වෙන්නේ නැහැ. මම කැට තියලා කියන්නම් මේ වෙන් කරලා තියෙන මුදලේ සැලකිය ප්‍රමාණයක් වියදම් කරන්නේ නැහැ. එය ඉතුරු කරලා යලි රජයට බාර දෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. වියදම් කප්පාදු අපි කරනවා. දැනටමත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් නේද මේ 2024 වසරේ මේ 2025 වසරේ පළවෙනි මාස 4ට ඒ වෙන් කරලා තිබුණු අයවැය ඒ මාස 4 වෙන් කරලා තිබුණු මුදලට වඩා අපි සැලකිය ප්‍රමාණයක් අඩුවෙන් තමයි මේ පරිපූර්ණකෙන් වෙන් කරගෙන තියෙන්නේ. උදාහරණයක් ඇද කිව්වොත් එහෙම ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කටයු සඳහා වෙන් කරලා තියෙන මුදලෙන් රුපියල් කෝටි 14.46ක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2025 පළවෙනි මාස 4 සඳහා වෙන් කර ගැනීම නියමිතලා තිබුණු මුදලට වඩා කෝටි 14.46ක් අඩුවෙන් තමයි මේ ජනාධිපතිවරයා වෙන් කළ තියෙන්නේ. මේ වැසිස් මේක බැලුවට පස්සේදී එකම එක ශීර්ෂයක් තියෙනවා ඒකේ එතන විතරක් අඳු කුමාර සානායක ජනාධිපතිවරයා වෙනුවෙන් වින් කළ තියෙන මුදල වැඩි රන්ලි වික්‍රමසිංහ ජනාධිපති හිටියානම් වින් කරගන්න මුදලට වඩා ඒක රුපියල් මිලියන 6.2කින් වින් කළ තියෙනවා වැඩිපුර ඒක වින් කළ තියෙන වෙන කාටවත් නෙවෙයි ඒක තියෙන්නේ මේ හිටපු ජනාධිපතිවරුන්ට පහසුකම් සපයන්න ඒ වැඩි වෙන්නේ වෙනමකු නිසා නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියලා හිටපු ජනාධිපති කලුත එකතු වුණේකට එයා නැත්තම් අරගානම තියාගන්න තිබුණා එතකොට මේකත් වැඩි කල් මේ මේ වෝට් එක තියෙන්නේ මෙයාට තියෙන වර ප්‍රසාදත් අපි මාස කීපයක් යනකොට කප්පාදු කරනව අනිවාර්යයෙන් නිසා මේකත් මේ ජනතාවට ඉතුරුක් වෙන දේවල් ඒ වගේම තමයි සාමාන්‍ය ජනාධිපති කාර්යාලයේ සාමාන්‍ය පරිපාලන කටයුතු වලට ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනුවෙන් මාස 4 ඔහු පිටියානම් වෙන් කරන්න බලාපොරොත්තු වෙන මුදලට වඩා 16.3ක් මේසෙර අඩුවෙන් වෙන් කළා තින්නේ. ඕකට ඔය PhD එකට පහසුකම් සැපයීම වතුර සියලු දේවල් සම්බන්ධයි. සමම කියන්න කැමති බොහොම පැහැදිලිව මේ පරිපූර්ණක මේ ඕටන account එකෙන් අපි වෙන් කරගෙන තියෙන අපිට වෙන් කළා තියෙන මුදල පැහැදිලිවම අර රල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට වඩා සැලකිලි මට්ටමකට අඩුයි අඩු විතරක් නෙමෙයි මේක අනිවාර්ය වශයෙන්ම අපි ඉතුරු කරලා දෙනවා දැන් මේ ආවා නිකන් කතා බහක් විටින් විට මේ අපේ උපදේශකවරු සම්බන්ධයෙන් දැන් අපි ජනාධිපති උපදේශකවරු කීප දෙනෙක් පත් කරගෙන තියෙනවා ඒ විෂයන්ට අදාළව මෙයා ඇත්තටම කිව්වොත් එහෙම ස්වේච්ඡාවෙන් කටයුතු කරන අය උදාහරණයක් ඇටියට මහාචාර්ය ගෝමික උඩුගම සූර්ය ඕ කොළඹ විශ්වවිද්‍යාලයේ මූලික උපාධිය හදාරලා පශ්චාත් උපාධි අරගෙන ඊට පස්සේ ඇමරිකාවේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ ඇමරිකාවේ හූස්ටන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පරිවර්ෂණ සම්බන්ධයෙන් ඉතාම කීර්තියක් කුසලන කෙනෙක් ඒ මහාචාර්ය ගෝමික උඩුගම සූර්ය
කාලයක් පවතුනා
විනාඩි දෙකක් දෙන්න ඔහු ඇවිල්ලා ස්වේච්ඡායි මේ කටයුතු කරනවා අපේ ජේෂ්ඨ නීති උපදේශකයාට කටයුතු කරන ජේෂ්ඨ නීතිඥ ජේම් විජේබණ්ඩාර මහත්මයා ස්වේච්ඡාවෙන් මේ නීති උපදේශක කටයුතු කරනවා හාන්ස් විජේසූරිය මහත්මයා ස්වේච්ඡාවෙන් අපේ රටේ මේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියට දායක වෙමින් ඉන්නවා දුමින්ද හුලංගමුව මහත්මයා ඔහු මේ රටේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් චේම්බර් ඔෆ් කොමර්ස් වල එහෙම සැලකිලි වක්කීම් තනතුරු දන්න කෙනෙක් ඔහු ස්වේච්ඡාවෙන් ජනාධිපතිගේ ආර්ථික උපදේශකට කටයුතු කරනවා මේ අය රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කටයුතු කරමින් ඉන්න අය එතකොට මේක සංසන්දනය කරන්න පුළුවන්ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදේශකයෙක් එක්ක ඒ කවුද හිටියේ මේ තියෙන්නේ අකිල රාජකාරිය වසම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක විමධ්‍යගත පරිපාලන රුවන් විජේවර්ධන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දේශගුණ විපර්යාස වඩිවේල් සුරේෂ් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දිනේෂ් වීරක්කොඩි භාණ්ඩාගාර කටයුතු උපදේශක ආශු මාරසිංහ පාර්ලිමේන්තු කටයුතු ජනාධිපති උපදේශක රෝසි සේනනායක ජනාධිපති උපදේශක පළාත් සභා ජෝන් නමරතුංග ජනාධිපති උපදේශක සහායක ජනාධිපති විශේෂ සහායක ආනන්ද කුලරත්න ජනාධිපති විශේෂ සහායක චම්පිකා ප්‍රේමදාස ජනාධිපති විශේෂ සහායක කරුණාසේන කොඩිදුවක්කු එයත් සහායක මේ මම මේ කිව්වේ 20 ගානක්ද කොහෙද මේක ඇතුළේ විතරක් තියෙන උපදේශකයෝ මේ ඔක්කොම වරප්‍රසාද සියල්ලම පාවිච්චි කරමින් වාහනද තෙල්ද දුරකතනද කාර්යාලද වැටුප්ද ඔක්කොම අරගෙන හිටපු අය ඒ නිසා කිසේත්ම මේ තියෙනවා තව ගොඩක් තියෙනවා මේ ගාමිණී රාජපක්ෂ ජනාධිපති උපදේශක හර්ෂ කුමාර නවරත්න මනුෂ්‍ය නායකකාර මේ තියෙන්නේ ජනාධිපති උපදේශක කර අන්තිම වල හරින්ද නාන්දු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මන්ත්‍රීකමත් නැති කරාට පස්සේ පත් කරා ඒ අමාත්‍යංශයම ජනාධිපති උපදේශකලා හැටියට ඉතින් මෙහෙම තමයි මේ රටේ තිබුණේ ඒ වෙනුවට
කාලය අවසන්
මේ රටේ අධ්‍යාපනය ලැබලා ලෝකෙටම දැනුම අරගෙන යන ස්වේච්ඡාවෙන් වැඩ කරන වෘත්තිකයන් ඇවිල්ලා මේ ජනාධිපතිවරයා වෙනුවෙන් සාමයේ රජය වෙනුවෙන් රට වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා ඉතින් මම කරුණාවෙන් ඉල්ලන්නේ කැමති විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඒ අයට නේද එක එක චෝදනා එල්ල කරමින් සමහර අය කතා කරා මන් දන්නේ දැනුවත් නොදැනුවත් කිව්වේ කියලා එයා රට වෙනුවෙන් ඒ ලොකු වකීමක් කරන අය ඒ තමුනාසලා කාලේ හිටපු උපදේශකත් එක්ක එයා සංසන්දනය කරන්න එපා කියලා කියමින් මම නතර වෙන්නම් බොහොම සුති